සක්කාය දිට්ඨි නම් කුමක්ද? ඒ දුරු කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක දුරු කරගන්නේ කොහොමද කියන එක මේ අහල ප්‍රශ්නය. සක්කාය දිට්ඨි කියන වචනේ පොත්වල විග්‍රහ කරලා තියෙන ක්‍රම තියෙනවා. විස්තර කරලා වීසදිවිද සක්කාය දිට්ඨිය කියලා වචනය. සක්කාය දිට්ඨි කියන වචනය 20 ආකාරයකින් පහළ වෙන හැටි එක දෙනක විග්‍රහ කරනවා. සක්කාය දිට්ඨිය ගැන විග්‍රහයක් කරන්න ගියා පෙන්නලා දෙන ආකාරය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ ලෝකයට අයිති වෙන සියල්ල ස්කන්ධ පහකට ඒවත් ගොඩවල් පහකට ගොඩ කරලා පෙන්නනවා. ඔය පහෙන් එහාට තවත් ගොඩ කර දාන්න කෑල්ලක් ලෝකෙන් ඉතුරු වෙන්නේ නැහැ. හිත පිළිබඳ වේවා, ගත පිළිබඳ වේවා, ලෝකේ සජීවී අජීවී මොන දෙයක් පිළිබඳ වේවා. යම් ගොඩසක් වෙන් කරගත්තා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහක හටගත්ත ගොඩවල් වලට අයිති. මෙන්න මේ ටික තමයි මේ ලෝකේ ගැන පෙන්න පුහම සක්කාය දිට්ඨිය ගැන විග්‍රහ කරපු එක ක්‍රමයක්. මම කියලා හිටන් අපි හඳුන්වන යමක් තියෙනවා. යමකට මම කියලා හඳුන්වන ලෝක සත්වය. අන්නේ මම කියලා හඳුන්වන එක බොහොම වටිනා දෙයක් කියලා අරගෙන ආත්ම දෘෂ්ටියකින් ගන්නවා. සක්කාය දිට්ඨිය කියන එක තවත් ක්‍රමයකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. ආත්ම කියලා වචනේ භාවිතා කරන්ඩ ආදි කාලයේ විග්‍රහ කරපු වචන ක්‍රමයක් තියෙනවා. එන්න ඒක විග්‍රහයක් තියෙනවා. ආත්ම කියන හැඟීමෙන් කිව්වේ මොනවද කියන වචනේ විග්‍රහ කරන්න. ඒකට පෙන්නනවා කාරණා තුනක්. ආත්ම කියන්නේ හේතු වුණා දහපුවා මෙන්න මේ කාරණා තුනයි කියලා. එකක් තමයි සදාතනිකත්වය. අනික තමයි අවිපරිණාමිකත්වය. සදාතනිකයි කියලා අදහසක් ගන්න. මේක විපරිණාමයටපත් වෙන්නේ නැහැ. අවිපරිණාමිකත්වය කියත අව අදහසක් ගන්න. මේ යමක ආත්ම නම් ඒකේ තිබිය යුතු ගුණාංග. මේවයි කියලායි පෙර ආදි පෙරන්නෝ ඔය ආත්ම දෘෂ්ටිය ගත්ත අය ආත්මයක් හඳුන්වන්න ගත්තේ. සදාතනිකයි විපරිණාමයටපත් වෙන්නේ නැහැ. අනික සාරත්වේ. ඒක හරි සාරවත්. මෙන්න මේ කියන කාරණා තුනක් යම් දෙයක තියෙනවා නම් අන්න ඒක තමයි ආත්මයි කියන වචනයෙන් හැඳින්වෙන්නේ. එහෙම දෙයක් මේ ලෝකේ කොතන හරි තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ඉස්සෙල්ලා නේද බුදුන් වහන්සේගේ ධර්මයෙන් යථාර්ථය දැනගන්න ඉස්සෙල්ලා ලෝක සත්‍යය අනික් සියල්ලෝම හිටියම කොහොම හරි හේක. මේකදී ප්‍රධාන වශයෙන් ගත්තේ මේ මම කියන සංඥාවේ හඳුන්වන වෙනස් කරන්න බැරි නැති කරන්න බැරි මමෙක් ඉන්නවා කොහේ හරි. මම කියන தත්ත්වේ නැති කරන්න බෑ සදාතනිකයි. මේ මම කියන එක විපරිණාමයටපත් වෙන්නේ නැහැ. මේක හරි සාරයි. ඔන්න ඔය කියන්නා වූ අවස්ථා තුනක් අරගෙන ඔය මම කියන தත්ත්වය ආත්ම කියන අදහසින් ගත්තා. ආත්මන් කියලා තේකර යය හඳුන්වනවා. ආත්ම දෘෂ්ටිය කිව්වෙත් ඕක. මේක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා කිසිම කෙනෙකුට නැති කරන්න බෑ. තේරෙන්නේ නැහැ. මේ ආත්ම කියලා දෙයක් නැද්ද කියලා අහුවා. ඒක ඔහොම එකක් නෑ. ඔකම බොරු කතා කියලා උච්චේ දෘෂ්ටියට වැටෙනවා. එහෙම නැත්නම් ආත්ම කියලා එකක් තියෙනවා කියලා සාහසත දෘෂ්ටියට වැටෙනවා. මෙන්න මේ දෘෂ්ටි දෙකෙන් නිත්තු ආත්ම ඇත ආත්ම නැත කියලා දෘෂ්ටි දෙක අන්ත දෙක ලෝකයා හිටියා. ආත්ම කියලා මේ හඳුන්වන එකේ යථාර්ථය මොකද්ද? ඒ කොහොම එකක්ද කියලා විග්‍රහ කරගන්න දන්නේ නෑ. අනාදියේ පටන් එනවා පෙල්ලා හිටන්. දිවස් ඇති කෙනෙක් දිවස් ඇති එකෙන් බලලා බලාපුහා පේනවා මේ එක එක සත්‍යය බොහෝ කාලයක ඉඳලා සැරිසරන ආකාරය. තමන් පෙරවිසෝ කඳ පිළිවෙල දකින්න නොවන තමන්ට දිවසකින් පහළ වුණා නම් එයා දකිනවා මම ඊට ඉස්සෙල්ලා මෙහෙම ආත්මයක හිටියා. මම මෙහෙම කායක් කලාගෙන මෙහෙම හිටියා. ඊට ඉස්සෙල්ලත් මම මෙහෙම තව කායක හිටියා. ඒ කාය නම් මලා. ඊළඟ මම නෙවෙයි එතනින් ආවේ. එතනින් වෙන තැනකට ආවනි. එතන වෙන ආකාරයක කායකින් හිටියානි. ඒ කායත් බිඳුණා. හැබැයි මම එතනින් ඇවිදලා වෙන තැනක හිටියා. ඉතින් මම කියන සංඥාවෙන් යමක් තිබුණා ඒක නෙමෙයි ආවේ දිගටම. ඔය හැඟීම හක් කරගන්න බෑ. ඒ නිසා මම කියලා කෙනෙක් ඉන්නවා. එයා කයක් නැතුනහම කයක් හදාගන්නවා. කයක් වෙනසුනහම එතනින් ගිහලා තව එතනක කයක් හදාගන්නවා. කය විනාශ වෙවි යනවා මිසක් කය නම් නෙමෙයි මම. ඒක සංඥාවක්. මොන හරි එකක් ගන්නවා දහදා. සමහර වෙලාවට යනවා දැක්කහම යම්කි රූපාකාරයකින් යනවා දැක්කොත් එහෙම. මම රූපාකාරයි කියලා ගන්නවා. මට රූපයක් තියෙනවා. දැන් මේ එක එක්කෙනා ගන්න අදහස්. තම තමන්ගේ වැටහීම් අනුව. මම කියන එක මට දැනෙනවා. එහෙනම් මම කියන එක ඉන්නේ දැනීම තුළ. ඔය ආත්මය කියන්නේ මම කියන එක තමයි කියලා හිතන් අදාගෙන ඉන්නේ. ඔහොම විවිධාකාර අදහස් ගන්නවා. මම කියන එකේ ස්වභාවයක් තියෙනවා රැස් කරනවා. රැස් කරන එක තුළ මම ඉන්නවා. ඔය ආදි වශයෙන් අදහස් ගන්නවා. සමහර අය කියනවා මම කියන්නේ හිතට. හිතනම් මැරෙන්නේ නැහැ. ගත මැරි මැරි යනවා. ඒ මම කියන්නේ විඥාණයට. විඥාණය කියන්නේ මම. මා තුළ විඥාණය තියෙන. විඥාණය තුළයි මම ඉන්නේ. හතර ආකාරයෙන් ගත්තා. මම කියන්නේ සංඛාර. සංඛාර නැත්නම් මම එක් නැහැ. සංඛාරලාව තින්නේ නැහැ. මම කියන්නේ සංඛාර වල. සංඛාර කියන්නේ මම කියන එකට තමයි. සංඛාර තුළ ඇතුලේ මං කියන එක කරා ඉන්නේ. මා කියන එක ඇතුලේ සංඛාර තියෙන. ඔහොමත් හතර ආකාරයකින් ගන්න. මේ විඥාන සංඛාර වලට ගත්ත හැටි. සමහර කෙනෙක් කියන නෑ නෑ සංඥාවක් තියෙන ඉඳයි මම කියලා ඉතින් දන්නේ. තාගේ සංඥාව තමයි මම කියන්නේ. නෑ ආත්ම කියන්නේ. එතන මා තුළ තමයි මම තමයි සංඥාව කියන්නේ. සංඥාව තුළයි මා ඉන්නේ මා තුළයි සංඥාව තියෙන්නේ. මට සංඥාව කියනවා. සංඥාවට මම කියනවා. මා තුළ සංඥාව තියෙනවා. සංඥාව තුළ මම ඉන්නේ. ඔය හතරෙන් කෝකින් හරි එකකින් ගන්නවා. මම එක ඉන්නවා කියන එකම සංඥාව මුල් කරගෙන උතර හරි ඉන්නවා. ඔය තව ගන්න ක්‍රමය. දැනෙන හින්දායි මේ මම කියන එකයි ඉන්නවා කියයි දැනෙන්නේ. ඒ මම කියන එක ගන්න දැනෙනවා. ඒ දැනීමට මම කියනවා. මම කියන්නේ දැනීමට. දැනීම තුළ මා ඉන්නවා. මා තුළ දැනීම තියෙනවා. මේ හතර ආකාරයකින් බලලා එහොමත් මම එක ඉන්නවා කියලා ගන්නවා මේ වේදනා තුළ. තව සමහර කෙනෙක් කියන රූපේලයි මම කියන්නේ. මම රූපේ. රූපේට මම කියනවා. මට රූපේ කියනවා. රූපේ තුල මම ඉන්නවා. මා තුල රූපේ තියෙනවා කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහට. ඒකන හතර ආකාරයේ ගන්න හිතාගෙන කොතන හරි මේ මම ඉන්නවා කියලා කොතන හරි එක එකන අදහස් ගන්න. ඔය කොයි එකකින් හරි අදහසක් ගත්තොත් ඔහුට ආත්ම දෘෂ්ටිය ඇරිලා නැහැ. ඉතලා මම කියන එක මොකද්ද කියලා හොයා ගන්නකොට තමයි විසි පොලේම නැහැ කියලා දැනගන්න. ඔය ලෝක සත්‍යය ආත්මේ හැඟවිලා ඉන්නේ දැන් හොයපු හැටි. ලෝකේ කොතන හරි ආත්මය තියෙනවා. ලෝකේට අයිති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. ওই පහින් එහෙක තමයි කෝකේ හරි කොතන හරි හැඟිලා හරි පිටින් හරි ඉන්නේ කෝකට තමයි කියන්නේ. ওই අදහත කරන මම කියන එක කියලා නම් ওই තුල ඉන්නවාමයි. යා තමයි අනාදීය පටන් සැරිසරාගෙන ඉන්නේ. සදාතනිකයි. අන්න සදාතනික මම කියන එක ආත්මේ සංකල්පය ගත්ත. සදාතනිකත්වේ. සීකලා බලන්න බලන්න තව තව ඈතට පේනවා. මම කියන සංඥාවෙන් ඉරඹු හැටි. එහෙනම් මම කියන සංඥාවෙන් කිව්ව එක සදාතනිකයි. ඒක නැති කරන්න බෑ. ඒක පරිණාමයටපත් වෙන්නේ නැහැ. දැන් ඉතින් ඒගොල්ලෝ දකින්න හැටියට කියනවා. ඒ කාලේ මම පුංචි. දැන් මම මට වයසයි. මම දැන් ඉන්නේ යන්නේ ඉඳ බැරුව. අර මම කියන සංඥාවල පුංචි උනේත් නැහැ යන්නේ ඉඳ බැරි උනේත් නැහැ. මම කියන සංඥාවෙන් ඒක වෙනම එකක් තියෙනවා. ඉතින් ඔහොම ගන්නවා අදහස් විවිධාකාරයි. එහෙනම් කයට නෙමෙයි කයනා වෙනස් වෙනවා. එහෙනම් මම කියන සංඥාව වෙනස් වෙන්නේ නැතුව පුංචි කාලේ තිබුණා දැනුත් තියෙනවා. එහෙනම් කයට නෙමෙයි මම කියන්නේ කියලා ඒක විවිධ ආකාරයෙන් ගන්නවා. ඒක සංඥාවක්. ඒකේ වායිසය යන්නේ නැහැ. ඉතින් ඔහොම විවිධ ආකාර අදහස් ගන්නවා. අරගෙන අවිපරිණාමිකත්වය. ඒක පරිණාමයටපත් වෙන්නේ නැහැ. කය වෙනස් වුණාට, හිතිවිලි වෙනස් වුණාට ඔය ආදී වශයෙන් ගන්නවා. ඊට පස්සේ ඉතින් අර ගන්නවා මොකද්ද? සදාතනිකත්වයේ අවිපරිණාමිකත්වයේ සාරත්වය. ඒ මම කියන එකේ ඉඳගෙන හොඳට සහ විඳින්න පුළුවන්. සැප විඳින්න පුළුවන් පංචකාම සැප විඳින්න කොච්චර මූලික වස්තුවද මම. ඒ මම කියන එක ලැබුණාම තමයි අපි නොයෙක් විදිහේ රසාස්වාදයන් විඳින්නේ. ඒ රසාස්වාදයන් විඳින්න මම කියන එක නැත්නම් බෑනේ. ඒ රසාස්වාද කොච්චර සාරවත්ද? කොච්චර ප්‍රියද? එහෙනම් මේ මම කියන එක හරි වැදගත්. රස විඳින්න පුළුවන්. මෙන්න මෙහෙම අදහස් තුනක් අරගෙන ආත්ම දෘෂ්ටියට වැටෙනා ලෝකසත්. මේකෙන් අහක් වෙච්ච ලෝක සත්‍යයක් නෑ. ආර්ය මාර්ගයට පත් වෙලා මේ දෘෂ්ටිය දුරු කරගෙන ඒකේ සංඥාවන් දුරු කරලා කෙලවර කරගන්න යථාබෝධියෙන් පූර්ණ කරගෙන අරිහත්ත්වයට පත් වෙලා කෙලවර කරන දුරු. ඔය මම කියන දෘෂ්ටියෙන් මිදෙන්න දෘෂ්ටියෙ මිදිලා සංඥාවෙන් මිදෙන්න බෑ. එහෙනම් දෘෂ්ටියෙ මිදෙන්න බුදුබණ අහලා යථාර්ථය දැනගන්නේ මම කියන්නේ කවුද? මම කියන එකේ ස්වභාවය මොකද්ද? අපි මොකේද මේ මම කිව්වේ? අන්න ඒක දෙකින් එක තෝරා ගන්න ඕන. තෝරාගෙන බලනකොට මම යන අපේ දෘෂ්ටියක් කියලා. නැත්නම් ඒක දෘෂ්ටියක් කියලා දැනගත දාට අපිට එතනින් මිදීමක් ඇති වෙනවා. එහෙනම් ඒක ඒ මොහොතේ හටගන්න දෘෂ්ටියක් නිසා අනාදීය පරණ තිබුණ ක්‍රියාවලියක් නිසා ඔය අතර කෝකවත් මම කියලා අමුතු එකක් තිබුණේ නැහැ. ඒ ක්‍රියාවලින් තෝරා ගැනීමේදී තිබිච්ච මුලාව නිසා අපි ඒ දැන්වල මමෙක් ඉන්නවා කියන මුලාවට බැස්සා මිසක් වෙන එකක් එතන තිබිලා නැහැ. මම කියලා කියලා දැක්ක දකසක් තියෙනවා ධර්මයේ දැක්ක දාට. ඒක බුදුරජාන් වහන්සේගේ ධර්ම න්‍යායත් වලින් තෝරා ගන්නවා මිසක් ඒ මහා ප්‍රඥාව ඥානෙ නැහැ. අන්‍ය බුද්ධිලෙට ලෝකෙට කියා දෙන්න තෝරන හැටි මේ මම කියලා කියන්නේ මොකද්ද කියලා හිතන් හේතු යුක්ති ඇතුව තෝරාගන්නේ න්‍යාය ධර්මයේ දෙන්න හැකියාවක් ඥාන ශක්තියක් කිසිම සාස්ත්‍රීයවරයෙක් නැහැ ලෞතර බුදුරන් වහන්සේ ඒක විග්‍රහ කරලා දෙනකම්. ඊට පස්සේ ශ්‍රාවක ඥානීයට ගෝචර වෙලා ශ්‍රාවකයෝ ඕක ඉදිරි පරපුරට කියා දෙනවා. ඒ පරපුරත් ඕක දැනගත්තාට පස්සේ මම කියන දෘෂ්ටිය මිදෙනවා. ඒ මම කියන දෘෂ්ටිය මිදුණාට පස්සේ දකිනා ලෝකේ හේතුඵල මිසක් තවත් අමුතු දෙයක් අරගත්ත කෙනෙක් නැහැ කියලා. එතන මේ මම කියන්නේ මමත්වයේ තුල තිබෙනා මුලාව දුරු වෙනකොට ලෝකෙ දිදීන බැඳීම දුරු කරන මූල ධර්මයේ හට ගන්නවා යථාර්ථයේ පේන්න පටන් ගන්නවා. මම කියා සදාතනික කෙනෙක් ඉන්නවා කියලා යම් කෙනෙක් කිව්වහම ඉතින් ඒක ඇත්ත නම් ඉතින් මං කොච්චර හැදුවත් මිදෙන්නේ කොහොමද? ඒ සමහර අය කියනනේ මම කියන එකේ මිදෙන්න බෑ කියලා. ඒක සදාතනිකයි කියලා. ඉතින් මං ඒක දන්නේ නැහැ කෝකද හරි කියලා දන්නේ නැහැ. අන්න සැකයක් එනවා. එන ඕක හරියට දැකගෙන නැත්නම් සැකෙම් මිදෙන්නත් බැ විතිකීච්ඡායෙම මිදෙන්නත් බැ. ඉතින් ඒකෙන් මොනව හරි මේකේ ඉඳගෙන හොඳ තැන් හොයාගෙන හොඳ තැන් ලබා ගන්න වෘත පරාමර්ශනය කරනවා. ඊය කියනවා මේකෙන් සැප විඳිනා මෙන්න මේ විදිහේ ජීවිත ගත කරන්න ඕනේ. මේ පිළිවෙත් රකින්න ඕනේ. ඒ පිළිවෙත් වල ඉන්නකොට මේ මම කියන தත්ත්වයේ උසස් தත්ත්වයක් ඇතිු කරනවා. ඒතර හොඳ අසුකාස්වාද තැන්වල ඉන්න පුළුවන්. ඉන් ඔය කේකනා කියනේ වරගෙන ඉවරලා හිටන් ඔය විවිධ පරාමර්ශනය කරමින් ඉන්නවා. මෙන්න මේ දිනා පුතත්ජන ලෝක සත්‍යය සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනෙන් යුක්තයි. ආර්ය ධර්මයේ අහනතුරු අහලා තේරුම් ගන්නතුරු ඔය තුනෙන් ඉවත් වෙන්න බෑ. ඔන්නේ ආත්ම දෘෂ්ටිය අරගන්න බෑ. මේ සක්කාය දිට්ඨි කියන වචනේ ගැන මේ විග්‍රහ කරන්න. එතන මේ සාරත්වයක් තියෙනවා කියලා ගන්නකොට ඒ නිසාම මේ කාය සත් කියන දෘෂ්ටියක් එනවා. අන වචනේ රූපතිය කාය සත්‍යන දෘෂ්ටිය සත්කාය දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කිව්වේ. සත් කියන්නේ යහපත්. බොහොම සාරයි. හොඳයි. අසාර නැහැ සාරයි කියලා හිටන් මේ කායයන් පිළිබඳ සාරයි කියන දෘෂ්ටිය. ඔය ටික අරගෙන තමයි ඔය තුලක තමයි මම ඉන්නවා කියන මේ මම කියන එක තරහ කායය කියලා ගන්නවා. එකෝ මනෝකාය කියලා ගන්නවා. එකෝ භෞතික වශයෙන් දින කායයක් කියලා ගන්නවා. ඉතින් ඔය කෝව හරි අරගෙන කාය කියන දෘෂ්ටියෙන් අරගන්නවා මේ මමත්වයේ අරගෙන ඒක සත් කියලා යහපත් කියලා. ඉතින් බුදුරන් වහන්සේ මේ කාරණේ විග්‍රහ කරලා දුන බලන ක්‍රමයක්. ලෝකයා බහැකන නිගමනවාද ඔය සත්භාවයේ තියෙන එක රූපයක එක වේදනාවක එක සංඥාවක එක සංඛාරයක එක විඥානයක කියලා නිගමනයක් කරනවා. දැන් රෝග සත්‍යයමේ රූප කියන්නේ වේදනා කියන්නේ සංඥා කියන්නේ සංඛාර කියන්නේ විඥාන කියන්නේ මොනවද කියලා හේතුඵල වශයෙන් දැකලා නැති නිසා අතීතයේ බලන් දිගට වෙන රූපයක් තියනවාද කියලා අහගාම ඔව් කියනවා. එවන අතීතයේ පටන් එකට වෙන වේදනාවක් තියෙනවද? ඒක වේදනාව විඳින්නේ කොහේ හරි ඉන්නවද අපම? ඔව් අපිට දැනෙන්නේ එහෙමයි කියලා. මේ සංඥාවක් සංඛාරයක් විඥානයක් අතීතයේ පටන්ගෙන එනවද අපම? ඔව් එනවා. වැටෙන්නේ හැටියට, වේන හැටියට එහෙමයි කියලා කියනවා. ඉතින් මේක බුදුරන් වහන්සේ දේශනා කළා ඇත්ත දකින්න නම් බෙදලා බලන්න විභජ්‍යවාදී ක්‍රමයක් කියලා දුන්නා. ඔය කියන රූප ಜಾති මොනවද කියලා ඉස්සෙල්ලා බලන්න. රූපේ හැටි බලන්න. මොනවද රූප? ඔය රූප අතර කොයි මොහතක හරි එකාකාර පවතින රූපයක් තියෙනවද කියලා හේතු සාධකන විමර්ශනය කරලා බලන්න කියලා පෙන්නනවා. බුදු ඇසින් දැකපු දහමක් ශ්‍රාවකින්ට ගෝචර වෙන එකක් බව දැකලා බුදුරන් වහන්සේ දුනා රූපේක ආත්මයක් කියනවාද රූපේක ආත්ම තියෙනවද බලා ගන්න ඕන. හිතලා බලන්න, මෙනෙහි කරලා බලන්න, විමර්ශනය කරලා බලන්න. සදාතනික වූ එකාකාර රූපය මොකද්ද කියලා. එතකොට ඒක වෙන්නේ සදාතනික වූ ඒකාකාර වූ යම් රූපයක් තියෙනවා කියලා යමෙක් කියනවනම් ඔහු දන්නවා නම් කියන්න නැහැ. තමන් විමර්ශනය කරලා බලන්න ඒ රූපය මොකද්ද, කොහෙද තියෙන්නේ. සදාතනික අනාදී වෙලන් එහෙම රූපයක් තියෙන බල ඔප්පු කරන්න පුළුවන්ද? නැන්න රූප කියන්නේ හේතුඵලයක්ද නැද්ද? මෙන්න මේ විස්තරය හොයලා බලන්න කියලා දුන්නා. ඒක තමයි විදර්ශනා කරලා රූප ගැන බලනවා කියලා. ඔය මොකද්ද ඔය කියන රූපේ? කවුද ඔප්පු කරලා තියෙන්නේ ඔහොම සදාතනිකක් තියෙනවා කියලා? කවුරුත් දකින්න එකක් තියෙනවා. එකාකාරව එක රූපාකාරයක් කවදාවත් තියෙන්නේ වෙනස් වෙලා යනවා. ඒක නම් කාටවත් ඔප්පු වෙන එකක්. මොකද ඒකේ ස්වභාවය ඒක නිසා. හිතලා බලන හැම කෙනෙකුටම තමන් දකින්න දකින්න හැටියට රූපේ වෙනස් වෙනවා පේනවා. එක රැයක් එක දහවලක් එක අඩ රැයක් එක අඩ දහවලක් එකාකාරව පවතින රූපයක් පුළුවන් නම් ඔප්පු කරලා බලපල්ලා පෙන්නපල්ලා. බුදුරන් වහන්සේ දැහැමි සත්‍ය අභියෝගයක් කරලා තියෙනවා. දැන් මේක විමර්ශනය කරගෙන යනකොට කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. එක රැයක් එක දහවලක් එක අඩ රැයක් එක අඩ දහවලක් එකාකාරව මෙන්න මේ සූක්ෂම හෝ ගණී භාවන හෝ මෙන්න මේ රූපේ මෙහෙමයි තියෙන්නේ කියලා කොතනක හෝ රූපයක් පෙන්වන්න කිව්වොත් විමර්ශනය කරලා බලන්න එහෙම එකක් නැහැ. ඔන්න ඔය කාරණේ දකින්නවා. ඔය කියන ಜಾති රූපයක් කාටවත් තියනවා කියලා ඔප්පු කරන්න පුළුවන්ද? එහෙම රූපයක් තියෙනවා නම් එතන සදාතනිකයි. මොන නිගමනයක් උඩ සදාතනික රූපයක් එක තමන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා නම් ඔප්පු කරන්න. විමර්ශනය කියලා බලනකොට පේනවා වෙනස් වෙන රූප කලාපයන්ගේ ක්‍රියාදාමයක් ඇරෙන්න බලාපොරොත්තු වෙන්නා වූ ආකාරයේ සදාතනික එකක් නැන්නා රූපේට ආත්මය පනවන්න පුළුවන්. ඒ වගේ මේක සැපයි කියලා පනවන්න පුළුවන්ද? මොකක් නිසාද? යම් රූපයක් ප්‍රියයි කිව්වනම් මනාපයි කිව්වනම් ඒකේ විපරිණාමයක් පේනවා. නේ අවිපරිණාමයක් තියෙනවා කියන එකක් රූපේ නැහැ. ආත්මය පනවන්නේ මොන නිගමනයෙන්ද? සදාතනිකත්වයක් නැහැ. අවිපරිණාමිකත්වයේවත් විපරිණාමයටපත් නොවි තියෙන හේගුත් නැහැ. එහෙනම් ප්‍රියයි මනාපයි කියන එකක් විපරිණාමයටපත් වෙනවා නම් වෙනස් බවටපත් වෙනවා නම් ඔබේ නිගමනයේ ඒක සැපද? ඒ රූපේ සැපදෙයිද? ඒකෙන් දුක දෙනවා කියන නිගමනය කරා නම් හෝ අසාරයි කියුවේ. එන සාරත්වයක් රූපේ තියෙනවා. රූපේ තුල සදාතනිකත්වයක් නැහැ කියලා උපුනා නම් විපරිණාමයට වෙනවා මිසක් අවිපරිණාමික බවක් නැහැ කියලා උපුනා නම් සාරත්වයේ බලාපොරොත්තු නැල දුක දෙනවා අසහනේ දෙනවා නම් ඒක අසාරයි කියලා උපුනා නම් ආත්ම දෘෂ්ටිය පනවන්න කාරණා රූපේ මුල් කරගෙන තියෙනවාද කියලා හිතපල්ලා. අන් න්‍යාය ධර්මයක් දුන්නා. ඔක බලාගෙන යනකොට රූපය තුළ ආත්මයක් පනවන්න රූපයක් ආත්මය කියලා පනවන්න බෑ. එහෙනම් ආත්මය කියන සදාතනික වූ දෙයක් රූපය තුළ පිහිටන්න බෑ. රූපය කොහොමද එහෙම එකක් නෙවෙයි නේ. කැඩෙන බෙදෙන රූපය තුළ නොකැඩෙන බෙදෙන ආත්මයක් පනවන්න ඇතුළේ තියන්නේ කොහොමද? නะ රූපය ඇතුළේ ආත්මය තියනවා කිව්වොත් ඒකත් නෑ කියලා දකින්න. රූපේට ආත්මය කියනවා ආත්මේට රූපය කියන කරේ දෙකම බොරු කියලා දකින්න. රූපය තුල ආත්මය තියනවා ආත්මය තුල රූපය තියනවා කිව්වොත් ඒ ආත්මය මොකද රූපය තුල තියනවා කිව්වොත්. එහෙනම් රූපය කියන්නේ කැඩිලා විදිලා විනාශ වෙලා යන එකක් නම් ආත්මයක් හා සම්බන්ධ වෙන කතා කරන රූපය තුල කොයි ආකාරවත් දෙයක් නෑ කියලා දැනගන්න. දැනගත්තා නම් රූපයේ හිදි වෙන ආත්ම දෘෂ්ටිය ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන න්‍යාය ධර්මයක් පෙන්නවා. දැන් ওই න්‍යාය ධර්මයන්ව බලාගුවාම ওই ඥානීය 15 තේරෙන්න පටන් ගනි. රූපේ යමේ ආත්මයක් පනවනවා නම් ආත්මයක් පනවන්න සුදුසු දෙයක් රූපය තුළ කොහොමවත් නැහැ. රූපේ හැටි දැක්කහම ඒක වෙනස් වෙලා යනවා නම් රූපේ සදාතනිකක් පවතින නැතුව බිඳිලා යනවා නම් ඒකෙන් දුක ඇති කරනවා නම් එහෙම එකක් තුළ කොහොම ආත්ම පනවන්නද? හේතු නැහැ. ඔන්නෝක නුවණින් දැක්ක දාට ආත්ම දෘෂ්ටි හතරක් ඉවරයි රූපය පිළිබඳ. රූපේ ආත්මය කියනවා ආත්මේ රූපය කියනවා රූපය තුල ආත්මය තියෙනවා ආත්මය තුල රූපය තියෙනවා කියන යම් දෘෂ්ටියක් තිබුණා නම් ওই ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ දානවා. වේදනාව ආත්මයයි ආදනාව විතර වේදනාව ආත්මයයි. ආත්මය කියන්නේ වේදනාවයි. වේදනාව තුලයි ආත්මය තියෙන්නේ. ආත්මය තුලයි වේදනාව තියෙන තවත් ලෝකයක් දෘෂ්ටි හතරක් දාගෙන ඉන්නවා. ලෝකයක් මුලාටපත් කරන දෘෂ්ටි හතරක් තියෙනවා. ඒක මුලාටපත් කරන එක කියලා දැනගන්නේ දැක්ක දාටයි. එතකන් ඒක ඇත්ත කියලා හිතන අය බොහෝ ඉන්නවා. ඒක දැනගන්න බුදුරජාණන් වහන්සේ න්‍යාය ධර්මයක් දුන්නා. මෙන්න සක්කාය දිට්ඨි නැති කරන න්‍යාය ධර්ම. වේදනාව කියන්නේ මොකද්ද කියන එක. එහෙනම් වේදනාව කියන එක තුළ ආත්මය ගැන කතා කරනවා නම් සදාතනිකත්වයේ තියෙන්න ඕනේ වේදනාවේ. අවිපරිණාමිකත්වයත් පරිණාමයටපත් වෙන්නේ නැති බව වින්න ඕනේ. ඒ වේදනාව සුඛය දෙන එකක් වෙන්න සාන්ත සුවයටපත් වූ එකක් වෙන්න ඕනේ. ඔය උඹලා කියන්නා වූ ඔය කියන කාරණේ මොකද්ද කියලා විමර්ශනය කළා බලපල්ලා කියලා අන්න විමර්ශන ක්‍රමයක් දුන්නා. වේදනාව කියන්නේ මොකද්ද? කොහොමද හැදෙන්නේ? ඉතලා ඒක හොයාගයිලා මෙන්න ක්‍රමී. ස්පර්ශයක් නැති තැන වේදනාවක් හැදෙනවද කියලා විමර්ශනය කරපල්ලා. මෙන්න බුදුරන් වහන්සේ න්‍යාය ධර්මයක් දුන්නා. පස්සපත්ත්‍යා වේදනා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පස්සපත්ත්‍යෙන් වේදනාව වෙනවා මිස වෙන වේදනාවක් ඇති වෙන ක්‍රම වේදේ මොකද්ද? එන යමක් යමක් යමක ස්පර්ශ වෙනකොටයි ඒ දැනීමට වේදනාව කියන්නේ. ඒ මොනවද ස්පර්ශ? ওই දැනීම හටගන්න ස්පර්ශ පහක් තියෙනවා හයක් තියෙනවා. චක්කු සංස්පර්ශ වෙන්න ඕන, සෝත සංස්පර්ශේ, ගාන සංස්පර්ශේ, ජීවහා සංස්පර්ශේ, කාය සංස්පර්ශේ, මනෝ සංස්පර්ශේ කියලා. ඇහැට රූපයක් ස්පර්ශ වීම, කණ්ඩ ශබ්දයක් ස්පර්ශ වීම, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක්, මනසට ධර්මයක් ස්පර්ශ වෙලා. ඔන්නෝක සාරයි කියලා ගන්න මුලාව නිසා, සංස්පර්ශ කරින්න ගන්න මුලාව නිසා ලෝක සත්‍යයට ඇත්ත පේන්නේ නැහැ. හේතුඵල වැහිලා යනවා. ඊළඟ ওই හේතුඵලයක් බව දකින්න ඕන ස්පර්ශයේ හේතුවක් වේදනාව. ඇහැට රූපයක් ස්පර්ශ වීමදී වේදනාවක් හටගන්නවා. මේ වේදනාව ප්‍රවේද කළා බලන්න පේන්නවා. හයිට අපි දන්න මොන වේදනාවද? චක්කු සංස්පර්ශයෙන් වේදනාවක් හටගන්නවා. චක්කු සංපස්සජා වේදනාව කියවා එකට. සෝත සංස්පර්ශයෙන් හටගන්නේ වේදනාවට සෝත සංපස්සජා වේදනාව කියවා. ගාන සංස්පර්ශයෙන් හටගන්න වේදනාවට ගාන සංපස්සජා වේදනා කිව්වා. ජීවහා සංපස්සයෙන් හටගන්න වේදනාවට ජීවහා සංපස්සජා වේදනා කිව්වා. කාය සංස්පර්ශයෙන් හටගන්න වේදනාවට කාය සංපස්සජා වේදනා කිව්වා. මනෝ සංස්පර්ශයෙන් හටගන්න වේදනාවට මනෝ සංපස්සජා වේදනා කිව්වා. ඔය හය ආකාරයේ තියෙන වේදනා හය ආකාරී ඉවත් කරලා තව ආකාරයකින් බලා වේදනාව පනවන්න දන්නවද? දන්න කෙනෙක් ඉන්නවද කියපල්ල. බුදුරන් වහන්සේ විමර්ශනය කරන්න මගක් දීලා ඔච්චර කාල තිබ්බ වාදේ වින්දා. ওই සදාතනික වේදනාව ওই නහකේ ටිකක් වෙන්නේ මොකක් නිසාද? ඇහැට රූපයක් ගැටෙන වෙලාවේ චක්කු සංස්පර්ශයෙන් වේදනාවක් හට ගන්නවා මිසක් ඒ වේදනාවේ උපතේ එතනයි. ඒ ස්පර්ශයෙන් නිරෝධ වෙනකොට වේදනාව නිරෝධ වෙනවා නම් ওই සදාතනික වේදනාව ඒ චක්කු සංස්පර්ශයෙන් ගන්න පුළුවන්. සදාතනික අධ්‍යයයක් දාන්න පුළුවන්ද? පරිණාමයටපත් වෙන්නේ නැතුව වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා එකක් දාන්න පුළුවන්ද? ස්පර්ශයට අනුකූලව නම් වේදනාව හටගන්නේ ස්පර්ශයෙන් නිරෝධනවට වේදනාව නිරෝධ වෙනවා නම්. ඒකේ චක්කු සංපස්සයෙන් හටගන්නේ වේදනාව ඕකර දාලා බැලුවෝ. සදාතනිකයි කියලා ගන්න හෝ විපරිණාමයටපත් වෙන්නේ නැහැ කියන්න හෝ පුළුවන් එකක් තියෙනවා. ඒ වේදනාව අනිෂ්ට අප්‍රිය නම් දුක වෙනවා. එනකොට ඉතන අප්‍රිය නම් ගෙවෙනකොට දුක වෙනවා. එහෙනම් කොහොම උඹලා කිව්ව සාරත්වේ? කෝ ආස්වාදී උඟුලක් හොඳයි කියලා ගත්ත කෑල්ල මොකේද ගන්න? එනවා චක්කු සංස්පර්ශයේ ওই ධිකම නෑ තුලම නෑ. අන්න න්‍යාය ධර්මයේ බුදුරණන් වහන්සේ දෙනා ඥානවන්තව බලන්න කාටවත් වහල් දෙන්න එපා. තමට නුවණ තියෙනවා මෙන්න කමරටාව. ওই පිටතර පුළුවන් නම් චක්කු සංස්පර්ශයක් එන හැ ක්‍රමයක් තව එකක් දෙනවා ඔප්පු කරන්න කියන්නේ. ඕන කෙනෙක්. තුන් ලෝකේ ඉන්න කිසිම සත්‍යයකට පුළුවන් නම් ඔප්පු කරන්න කියන්නේ. ක්‍රමවේදයක් දුන්නා. ඒ මහා ප්‍රඥාවේ සීහන ආදී දුරු කරලා කතා කරන්න කවුරුවත් නැහැ. මොකද හේතු නැහැ අයුණ එකක් කියන්නේ සත්‍ය ඒක නිසා. එහෙනම් ඒක හේතුවක් නිසා හටගන්න ඵලයක් නිසා ඉස්සර ඉඳන් තිබිච්ච එකක් නෙමෙයි වේදනාව කියන්නේ. ඇහැට දැනෙන වේදනාව. පේනවා පේනවා කියලා දැනෙනවා කිව්වා. අන්න ඒ දැනීම ලස්සන දෙයක් වෙනකොට සැප වාසයෙන් දැනෙනවා. කැත දෙයක් වෙනකොට දුක් වාසයෙන් දැනෙනවා. මධ්‍යස්ථ දෙයක් වෙනවා මධ්‍යස්ථ වාසයෙන් දැනෙනවා. පේනවා කියන්නේ ස්පර්ශයක් නිසා. සැප ස්පර්ශයෙන් හේතු වන්නා වූ සැප වේදනාවට හේතු වෙන ස්පර්ශයක් ආවම සැප වාසයෙන් දැනෙනවා. ඒක වස්සපත්යෙන් හටගatti. ඒ ප්‍රශ්නේ නිරෝධයෙන් මේකත් නිරෝධ වෙනවා. දුකට හේතු වෙන ස්පර්ශයෙන් දුක් සහගත වේදනාවක් හටගත්තා මිසක් වෙන ක්‍රමයක් ආවේ නැහැ නිකන් හටගත්තේ නැහැ. ඒ දුක් ස්පර්ශය එනකොටයි ඒකේ මුල. ඒ දුක් ඉස්පස්සේ නවතිනොට ඒක ඉවරයි. එහෙනම් හටගෙන බිඳෙන එකක් නම් ඒක සදාතනිකත්වයක් හෝ කො පරිණාමයේ නොවි නිවර්ණාමයක් නැතුව තියෙන ස්වභාවයක් හෝ එනකොට දුකක් එනවා නම් දුක දීලා කෙලවර වෙනවා. සැපක් ආව නම් ගෙවෙනකොට කෙලවර වෙනවා දුක දීලා. එහෙනම් කො සැනසුම බලාපොරොත්තු වෙච්ච එක. එහෙනම් චක්කු සංස්පස්යෙන් හටගන්න වේදනාව තුළ ආත්මය පනවන්න හේතු තියනවාද කියන්න බලන්න විමර්ශනය කර බලපුවාම තමයි තේරෙන්නේ. ඔන්න පේනවා. ඔය ක්‍රමීතව බලන්න තව එකක්. සෝත සංස්පර්ශයෙන් හටගන්නා වේදනාව. ඒකත් ඉස්සෙල්ලා තිබිච්ච එකක් නෙමෙයි. කන්ට ශබ්දයක් ඇහෙනකොට, ශබ්දයක් ස්පර්ශ වෙනකොට තමයි ඒ දැනීම පහළ වුණේ. ඒක මිහිරි ප්‍රියමනාප එකක් නම් ඒ ස්පර්ශය. සුඛ වේදනාවක් දැනෙනවා ශබ්දේ. අන්න සෝත සංස්පර්ශජා වේදනාව. ඒ කන්ටාපු ස්පර්ශය අමිහිරි එකක් නම් දුක් වේදනාවක් දැනෙනවා. මධ්‍යස්ථ එකක් නම් මධ්‍යස්ථ වේදනාවක් දැනෙනවා. ස්පර්ශයෙන් එකක් දැනෙනවා ස්පර්ශ රැවතුනම නැතිනවා. එහෙනම් කොහොස අදාතනිකත්වයෙන් පෙන්වන්න පුළුවන් වේදනාවක් තියනද උතන බලන්න. පරිණාමයටපත් වෙන්නේ නැති එකක් තියනවාද කියලා බලන්න. සැපයි කියලා බලාපොරොත්තු වෙන જાති එකක් තියනවාද කියලා බලන්න. බලාපොරොත්තු ඔප්පු වෙනවා. සෝත සංපස්සජා වේදනාවේ ඔය කියන කාරණා තුනේ එකක්වත් නැහැ. එහෙනම් ආත්ම වශයෙන් ගන්න වේදනාවක් සෝත සංපස්සෙන් හටගන්න වේදනාවේ නැහැ. ඔය මාධ්‍ය ත්‍රිම ඔය ප්‍රමේයද ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය ටික ඔක්කොගෙම හටගන්න වේදනා හයම බලන්න. බලාපුවාම ඔය අතරේ අදාතනිකව ආවයි කියන වේදනාවක් දකින්න නැහැ. හේතු ඵලයක් වශයෙන් යම් මොහොතක ස්පර්ශයක් හටගත්තද ඉස්පර්ශයට අනුකූල වේදනාවක් හටගන්නවා. ඉස්පර්ශයේ ගෙවුණාද ඒක ගෙවුණා. එහෙනම් සදාතනික එකක් නැහැ. ඉස්පර්ශයේ කවදාවත් අවිපරිණාමිකත්වයක් පෙන්වන්න බෑ. හටගත්ත විදිලා කියනවා විනාශ වෙනවා කියලා විනාශ වුණා. එහෙනම් සැපයි කියලා ගන්න එකක් නැහැ. ඉෂ්ටප්‍රිය එකක් ආව ගෙවුනහම දුකයි. අනිෂ්ටප්‍රිය එකක් ආව ගාම එනකොටම දුකයි. දුකෙන් පිරීලා. ඔන්න ඔය දෙකෙන් යුක්ත නම් ඒක සාරයි කියලා ගන්න එකක් නැහැ. එහෙනම් මොනවද මේ වේදනා හයකට බෙදුවා? චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, දිවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. ඔය හය ඇරලා තවත් පුළුවන් සමතෙක් ඉන්නවා නම් තවත් වේදනාවක් පණවන්න. වේදනා ස්කන්ධයෙන් තව එකක් පුළුවන් නම් පණවන්න. ඔය හයින් අහක් වෙච්ච එකක් ආවනම් කල්පනා කරලා බලනකොට ඒ දෘෂ්ටියේ ඒ ලබ්ධිය අරන් හිටමු කිසිම කෙනෙකුට ආත්ම කියලා ওই දෙහා තවත් වේදනාවක් තියනවා කියලා පණවන්න කොටසක් ගෝචර නැහැ. එහෙනම් මොකේද උඹලා වේදනාවට ආත්මයක් පැනෙන්නේ? ආත්මේ වේදනාව තුල තියන කියලා පැනෙන්නේ කොහොම මොකද්ද? මේ වේදනාව තුල වේදනාවට ආත්මය කියලා පැනෙන්නේ කොහොම මොකද්ද හරේ? ආත්මය කියන්නේ වේදනාව කියලා පැනෙන්නේ කොහොම වලට හේතු? එහෙනම් වේදනාව මුල් කරගෙන ආත්මයක් පණවන්න එකක් නැහැ කියලා දැනගත්තාම තව හතරක් විදිලා ගියා. දෘෂ්ටි හතරක් ඉවරයි. රූපයේ පිළිබඳ දෘෂ්ටි හතරක් ඉවරයි, වේදනාව පිළිබඳ දෘෂ්ටි හතරක් ඉවරයි. එහෙනම් තව මොනවද තියෙන්නේ? සංඥා පිළිබඳ දෘෂ්ටියක් තියෙනවා. සංඥා මොකද බලන්න. කොහොමද සංඥාවක් හටගන්නේ? සංඥා විදලා බලන්න. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා. හොඳයි, ওই සංඥා හයෙන් අර තව සංඥාවක් පුරවන්න බලවන්න ඉස්සෙල්ලා පෙන්නේ. ওই හය අරින් තව සංඥාවක් පනවන්න ක්‍රමවේදයක් තියෙනවාද? රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නේ. මේ සංඥා හටගන්න නම් ওই හයයි තමයි. එහෙනම් රූප ස්පර්ශයක් වෙනකොට රූප වේදනාවක් දෙයිලා. ඒ වේදනාව හඳුනන සංඥාවක් ඒ මොහොතේ හට ගන්නවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදීයට යම් ස්පර්ශයක් එනකොට ඒ ස්පර්ශය නිසා වින්දනයක් වේදනාවක් ඇති වෙලා ඒක හඳුනා ගන්න සංඥාවක් ඒ මොහොතේ හට ගන්නවා. ඒ ස්පර්ශ මොහොත ඉක්ම ගියාට පස්සේ සංඥාව හට ගැනීමට හේතුව ඉවර නම් දැන් සංඥා නිරෝධයි. මනස යම්කිසි ධර්මයක් ගැටගෙනේනට මන සංස්පර්ශයක් හටගින්න. ඒ සංස්පර්ශයේ වින්දනයක් වේදනාවක් දැනීමක් හටගින්න. ඒ දැනීම දැන් දැනෙනවා කියලා හඳුනා ගන්න සංඥාවක් එනවා මේ මොහොතේ. ඒ මොහොත ඇරපුහා පුළුවන් නම් සංඥාවක් පණවන්න පුළුවන් කෙනෙක්. අන්න බුදුරන් වහන්සේ පෙන්නවා ඔය හයෙන් අහක් කරලා ඔය ක්‍රමයේ ඉවත් කරලා සංඥාවක් ගොඩනැගෙන්න තිය ක්‍රමයක් තියෙනවා කියලා මේ කියනවනම් හේතු ඇතුව පෙන්නන්න. විමර්ශනය කළා වල්න කිසි කෙනෙකුට කියන්න විදිහක් නැහැ. ඔය හයකට බෙදුවාට පස්සේ හත්වෙනි සංඥාවක් පණවන්න එක. ওই ටිකේ තමයි තියෙන්නේ. එහෙනම් ওই ටික තුල හටගන්නේ හේතුවක් ඇතුව ඵලයක් වශයෙන් නම් අනාදීන් නොතිබුණා නම් සදාතනිකත්ව සංඥාවේ පණවන්නේ කොයි කැලේද පොකටද? හේතුවන් නිසා හටගෙන හේතු කෙනෙක් නැස්සලා යනවා නම් අවිපරිණාමිතාවිය පණවන්න පුළුවන්ද? සඤ්ඤාවකට අනිෂ්ඨ අප්‍රිය අරමුණා කාවන ඒ ආපු අනිෂ්ඨ අප්‍රිය අරමුණ දුක දිනවන ඊට ප්‍රියමන ඊට ප්‍රියමනාප අරමුණ ගෙවිලා ගියාම දුක එනවන බලාපොරොත්තු වෙන සුඛයක් පනවන්න ඔය සඤ්ඤාවේ තියෙනවා කො ආත්ම දෘෂ්ටිය පනවන්න කාරණා හේතුවතුව බලනවල පේනවා ඒකන කාරණා සඤ්ඤාව තුල නෑ. ඕක අවබෝධ කරගත්තාට පස්සේ සංඥාවට ආත්මය කියනවා නම් සුදුසුද? හේතු තියනවාද? ආත්මය කියන්නේ සංඥාව කිව්වොත් සුදුසුද? හේතු තියනවාද? සංඥාව තුල ආත්මයක් තියනවා කිව්වොත් ඒ ආත්මය මොකද්ද? මොකෙන් හැදිච්ච එකක්ද? ආත්මය තුල සංඥාව තියනවා කිව්වොත් ඒ සංඥාව කියන එක මොකද්ද? මොකෙන්ද හැදුන්නේ? පුළුවන් නම් පනවල කියන්න කිව්වම හේතු නැහැ. ඔයිටක තේරුම් ගත්තාට පස්සේ සංඥාවත් තුළ ආත්මයක් පනවන මුලාවක් මිසක් හේතු නෑ කියලා දැක්කනම් තව හතරක් ඉවරයි. දෘෂ්ටි හතරක් ආත්මය පනවපු දෘෂ්ටි හතරක් එතනත් ඉවරයි. සංඛාර වලට ආත්මය කියනවා කියලා යමෙක් කියනවනම් ඒ සංඛාර මොනවද? සංඛාර විවිධ ආකාරයෙන් බෙදලා පෙන්නනවා. කාය සංඛාර කියලා කොටසක් වින් කළා. කයින් කරන ක්‍රියාකාරකම්. ඒ වගේම වචී සංඛාර කියලා කොටසකුත් වෙන් කළා. වචනේ මූල් කරගෙන ක්‍රියාකාරකම් කටයුතු. මනෝ සංඛාර කියලා හිත ක්‍රියාත්මක කිරීමේදී සිද්ධ කරන ක්‍රියාකාරකම්. මූල් කරගෙන ගොඩනැගෙන හරියක් තියෙනවා සංඛාර කියලා. එතන මෙන්න මේ කියන සංඛාර ටික අරගෙන බැලුවොත් ඒවා යම් යම් ආකාරයෙන් ඉෂ්ටප්‍රිය ආකාරයෙන් යහපත් ආකාරයෙන් කළ පුඤ්ඤාවි සංඛාර කියනවා. ඒවන් පාප වීර්ය පිළිබඳ පැත්තාරං කළොත් අපුඤ්ඤාවි සංඛාර කියනවා. අරූපාවචර තලයක උපදින්න හේතු වෙන්නා වූ යම් කිසි ඒ කටිවි වර ගත්තා නම් ආනිඤ්ඤාවි සංඛාර කියලා ලෝකෙ කියනවා. එහෙනම් ඔය කොයි අතින් කියලා හව සංඛාරයක් කිව්වනම් සංඛාරේ ගොඩනැගෙන්නේ මොකක් නිසාද? ඒ මොහොතේ හිතනකොට හිත මුල් කරගෙන නැගින්නාව මනෝ සංඛාරයක් තිබුණා. ඒ වේදනා සංඥා එනකොටයි ඒක දැනෙන්නේ. ස්පර්ශයක් නැත්නම් වේදනාවක් නැහැ සංඥාවක් ඉන්නේ නැහැ. වේදනා සංඥාදික ඉන්නකොට මනෝ සංඛාර කියන එක ගොඩ නැගෙනවා. එහෙනම් මේ වේදනා සංඥා කියන්නේ සදාතනික දේවල් නෙමෙයි. ස්පර්ශයෙන් හටගන්නේ වේදනා සංඥා. ඒ ස්පර්ශය ඉතන නැත්නම් වේදනා සංඥා මනෝ සංඛාර හටගන්නේ නැහැ. විතර්ක ਵਿਚාරය කරනකොටයි ගොඩ නැගින්නේ. අවි අනේ නැ මොනවද? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා ආදි වශයෙන් සංකල්පනා කරනකොට විතර්ක ਵਿਚාර ගොඩ නැගිනවා. ඒ වගේම යම් කිසි අරමුණකට වෙල්බගෙන බැඳගෙන ඒකේ හසුරවනකොට විතර්ක ਵਿਚාර කියන ওই ගති ලක්ෂණ චෛතසිකත් ගොඩ නැගිනවා. ඒක කරනකොට ගොඩ නැගෙන එකක් නිසා සදාතනික තියෙන වචී සංකාරිය මොකද්ද? යම් කිසි ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාව කරන මොහොතේදී කාය සංකාරය ගොඩනැගෙනවා මිසක් නොකරනකොට නැන්නා. කාය සංකාර තුළ සදාතනික සංකාරිය මොකද පලවන්නේ? ආත්මය පලවන්නේ කොහොමද? සංකාරවල ස්වභාවය ඕකන. හේතුක ඵලයක් වශයෙන් ගොඩනැගෙනවා හේතුව නැත්නම් ඵලයේ නැත්නම් මිසක්. එහෙනම් සදාතනිකව තියෙන එකක් නෙවෙයි. එහෙම වත්තුවක් නෙවෙයි සංකාර කියන්නේ. ඔය කාරණේ විග්‍රහ කරලා පෙන්නනවා පුළුවන් නම් සදාතනික ක්‍රියාවලිය කියහල්ලා දන්නවා මොකද්ද සදාතනික ක්‍රියාවලිය මොකද වෙනස් වෙන්නේ නැති ක්‍රියාවලිය ක්‍රියාවලිය පටන් ගන්නකොට වෙනස් වීමම ක්‍රියාවලිය කොට නැගින් වෙනස් නොවෙනවා නම් ඉතින් ක්‍රියාවලියක් ඇත්තෙත් නැහැ එහෙනම් කොහොමවත් පනවන එකක් නැහැ ආත්මවාය පනවනවා නම් සදාතනිකත්වයේ අවිපරිණාමිකත්වයේ සාරාත්වයේ කියන මේ තුනේ එකක්වත් පනවන්නේ බෑ ක්‍රියාවකට. එහෙනම් ක්‍රියාවත් තුළ යම්කිසි ආකාරයෙන් ওই තුනෙන් එකකින් යුක්ත දෙයක් තියෙනවා කියවනම් ආත්ම කියන්නේ ඕකට පනවන්න පුළුවන්. බලාපොරොත්තු වෙනවා ආත්මයක් පනවන්නේ සංඛාර තුළ බෑ හේතු නැහැ. ඥානවන්තව හේතු ඇතුව දැනගත්තට පස්සේ ඔහු රවට්ටන්න බෑ කවදාවත් සංඛාර වලට ආත්ම තියෙනවා කියලා හරි ආත්මය කියන්නේ සංඛාර කියලා හරි සංඛාර තුලයි ආත්මය තියෙන්නේ ආත්මය තුලයි සංඛාරය තියෙන්නේ කියලා මොකද්ද මේ පනෝ උපදාර්ථේ අන්නේ දැනගන්නවා නෝණින් එහෙම එකක් පනවන්න නෑ කියලා ඊළාතිර විඥානීය තුල පනවනවා තවත් මුලාවකින් පනවන හරියක් බුදුරන් වහන්සේ දේශනා කරනවා විඥාන මොනවාද චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන තවත් පුළුවන් නම් පනව බලකො විඥානේ ඔය හයෙන් හක විඥානයක් පනවන්න තියෙනවා නම් හේතු මොනවද? විඥානයක් හැබැයි නම් ওই තුලයි පනවන්නේ. ওই පිටසල පනවනවා නම් පනවන්න හේතු නැහැ. ගෝචර නැති දෙයක් ගැන උලාවක් කතා කරන්න පුළුවන් මිසක් පනවන්න හේතුවද පනවන්න එකක් නැහැ. එහෙනම් චක්කු විඥානේ හටගන්නේ චක්කු සංස්පර්ශයත් එක්කලා. චක්කු සංස්පර්ශය හට ගැනීමට මුල් වෙන්නේ දෙයක් තියෙනවා. ඇහැට රූපයක් ගැටීමේදී ඒ මොහොත මුල් කරගෙනයි චක්කු විඥානයක් හටගන්නේ. කන්ට ශබ්දයක් එනකොට ඒක මුල් කරගෙන ආවර්ජනයක් අරගෙන ඒකෙන් තමයි චක්කු විඥානයක් පහළ වෙලා ඉන්නේ. නාසයේ ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක්, මනට ධර්මයක් ආවර්ජනා වෙන වෙලාවට තමයි ඒ අවස්ථාවේ විඥානේ පහළ වෙන්නේ. ඔයිට එහා පහළ වෙන විඥානයක් තියෙනවා කියන හේතු නැහැ. එහෙනම් සදාතනික විඥානයක් පාල කරන්නේ කවුද? කොහෙද තියෙන්නේ එහෙම එකක්? විඥාන කියන්නේ ওই ටිකනේ. මනට ධර්මයක් මනංජ බලිජ ධම්මේජු බලදී මනෝ විඥාන. මනට ධර්මයක් ගන්න ඒ විමිදී උපදීනේ මනෝ විඥානේ නිකන් විලාක විඥානේ පහළ වෙන්න බෑ. එහෙනම් එක විඥානයක් තියෙනකොට අනික නෑ. මොකද දෙකක් එක සැරේ ගන්න වෙන්නේ නැති නිසා. අතිසියුම් මොහොතේ පියාදාමියා. ඔය කෙනී අත්හැරලා තවත් විඥානයක් තියෙනවා කියලා හේතු පෙන්නන්ද? ඒ විඥානේ මොකද්ද? එහෙනම් සදාතනිකක් තියෙනවා කියන විඥානේ කොහෙද තියෙන්නේ? හේතු වලඳු හතගෙන විදිල යන එකක් විතර සදාතනික විඥානයක් කොහෙද තියෙන්නේ? කාටද තියෙන්නේ? කොහොමද පෙන්වන්නේ? හේතු ඇතුව කිව්වොත් ඔප්පු කරන්න හේතු නැහැ. විපරිණාමයේදපත් වෙන්නේ නැතුව අවිපරිණාමිකත්වයෙන් යුත විඥානේ මොකද්ද? මොකද්ද ඒක හැටි කියන්නේ? හේතු කියන්නේ කොහොමද ඒක හැටි? කොහොමද පවතින්නේ? මොනවා න්‍යාය ධර්ම? පෙන්වන්නේ හේතු නැහැ. මුලාව නිසා රැවටීමේ හිතා හිටියා මිසක් හේතු නැහැ. පෙන්වන්නේ හිමිකක් තියෙන බවට. එහෙම ගන්න නැති නිසාමයි පෙන්වන්න ක්‍රමයක් නැත්තේ. එහෙනම් යම් විඥානයක් හටගත්තහම ඒක ඉෂ්ට ප්‍රිය එකක් නම් සුඛ විඥානයක් වෙනවා. අනිෂ්ට අප්‍රිය නම් ඒකෙන් දුක විඥානයක් පහළ වෙනවා. සුඛයට හේතු වෙන විඥානයේ පහළ කරපු අරමුණෙන් නෙමෙයි දුක හටගන්නේ. දුකේට හේතු වෙන එකෙන් සුඛ හටගන්නවා නෙමෙයි ඒකෙන් දුක. සුඛේට හේතු වෙන එකෙන් සුඛ. දුක හටගත්තා නම් ආපු මොහොතේදීම දුකයි. අසහනකාරී. සුඛයක් හටගත්තා නම් ඒ විඥානයේ ගෙවිලා යනකොට දුකයි අසහනකාරී. එහෙනම් කොහොම සදාතනිකත්වය විඥානයට පනවන්න පුළුවන්ද? අවිපරිණාමිකත්වයක් පනවන්න පුළුවන්ද? සාරත්වයක් පනවන්න පුළුවන්ද? එහෙනම් විඥානයේ ওই ටික නැත්නම් ආත්මයක් පනවන්නේ කොයි කුමන ආකාරයෙන්? ওই ද විදතර ආත්මයක් පනවන්න මොනවද තියෙන්නේ? එහෙනම් උඹලා පනවන ආත්මය කොහේ එකක්ද? හදාගත දෘෂ්ටියක් මිසක් වෙන මොකද්ද? එහෙනම් ආත්මය කියන්නේ දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක්. අවිද්‍යාවේ නිගමනය. ඔන්න ඔය නිගමනයේට බැහැගෙන ආත්මයක් පනවගෙන ඉන්න නිසා කොහේද ආත්ම තියෙන්නේ? පනවන්න එකක් තියෙනවා. හේතුවල ධර්ම ක්‍රියාවලියක් තියෙනවා. අවිද්‍යාවේ නිගමනය කරන ආත්මයක් පනවගන්න. ඔන්න ඔය ධර්මයේ දැක්කදාට ආත්ම දෘෂ්ටිය ඉවරයි. එදාට කියනවා කාය හේවත් ඔය කියනා වූ රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය කියවත් කාය සමූහ ලෝකෙටයි තියෙනවා. ඔය හරගන්නේ ඒකවත් සත් කියලා ගන්න එකක් නැහැ. සත් කියන ධර්මයේ තමයි ආත්ම කිව්වේ. ආත්ම කියලා ගන්න එකක් නැහැ කියලා දැනගත්තාම කාය සත් කියන දෘෂ්ටිය ඉවරයි, කාය දිට්ඨිය ඉවරයි. නැත්නම් ආත්ම දෘෂ්ටිය ඉවරයි. විසි ආකාරයෙන් දැක දෘෂ්ටිය උතරින් ඉවරයි. මෙන්න මේකද කියනවා සක්කාය දිට්ඨිය මොකද කියවන්න ඕකද? සදාතනිකත්වයේ, අවිපරිණාමිකත්වයේ, සාරත්වයේ ඔය කියන කාරණා තුනේ යුත්ත යමක් ඇද්ද? ඒකයි ආත්ම කියන එක තමයි ආත්ම පැනවීම කළ බයි පැනවිය ඕකෙන්. දැන් ඔච්චර විස්තර කළා නැති නිසා ඔක පැහැදිලි කරගන්න හරි අමාරුයි එක එක විදිහට වදන කිව්වට. නමුත් ඉතාල පැහැදිලි වෙනවා ඔය ටික තෝරා ගත්තා. එතකොට ආත්ම කියලා ගන්න එකක් ලෝකේ නැහැ කියලා හේතු ඇතුව පෙන්නනවා. ඕක දැක්කේ නැති කෙනා මොකද කරන්නේ? ආත්මි කියලා එකක් තියෙනවා, ඒක සදාතනිකයි කියලා වනසන්න බෑ කියලා ආත්ම දෘෂ්ටියේ බැලලා සාස්වත කියන දෘෂ්ටියේ වැටෙනවා. ඔවා පිළිගන්නේ නැති භෞතිකවාදී කියන්නේ අදහස් තියාගෙන කියනවා. ඔය බොරු කතා ඔක්කොම. මලා ඉවරයි, ඉවරට මෙවරයි, ආශ්‍රය මොකුත් නැහැ. අර හේතුවල ක්‍රියාදාමයේ පිළිගන්නේත් නැහැ. එතකොට පින් කරත් කමක් නැහැ, වැඩක් නැහැ, පව් කළා කියලා කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් හොඳට කාලා බීලා ඕන ඉතින් ඕන අසාධාරණ කම නැහැ. සැපව ඉඳගෙන හිටන් සුඛෝභෝගියෝ ඉන්න එකයි තියෙන්නේ. ඒ ටික කරගෙන ජීවත් වෙන එකයි වටින්නේ. ওই දෘෂ්ටියට බහිනවා. මොනවා කරගත්තත් මරණේ කාලා දෙකද මලන්න පස්සේ උපදින හේකුත් නැහැ, අනේකුත් නැහැ, මොකුත් නැහැ, ආත්මයක් නැහැ. ආත්ම නැහැ කියන දෘෂ්ටියේ බැහැරව දෙන්න වහිනවා. උච්ඡේද දෘෂ්ටිය කියනවා ඒකට. ඒකම භයානකයි ඔකට වල. ඇත්ත වශයෙන්ම ඇති හේතුඵල පරම්පරාව. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ, සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ, නාම රූපත්‍යයෙන් සලආයතන වේ ආදී වශයෙන් මේ චක්‍රය තුලින් ගෙනෙන්නා වූ අනාදී බලගින් හේතු බල පරම්පරාව නැහැ කියලා ගත්තහම උච්චේ දෘෂ්ටියට වැටෙනවා. මේ හේතු බල පරම්පරාවක් හෙටිය දකින්න නැතුව ආත්මය සැරිසරනවා කියලා ගත්තොත් ඒක විනාශ කරන්න බෑ කියලා ගත්තොත් සාහස දෘෂ්ටියට වැටෙනවා. ওই දෙක අන්ත දෙක. ওই අන්ත දෙකේ යන කම්ම ලෝකයේ තුල සැරිසරනා මිසක් දුගතියේ සහ සුගතියේ සැරිසරනා මිසක් නිවන් අවබෝධයට බාධායි. ඔක තමයි යථාර්ථයේ දකින්න ඕනේ. දේ මේ වික්කවේ අන්තා පබ්බති දෙන්න සේවිතබ්බා මහන්නේ මේ අන්ත දෙක වැඩිදා විසින් නොසෙවිය යුතුයි. මුලටම දේශනා කළේ දේශනා ඔකයි. ඒ තමයි අන්ත දෙක විග්‍රහ කළා වෙන්නේ ওই විදිහට. අන්ත දෙකට වැටෙන හැටි තමයි ඔය. ආත්ම ඇත කියන එක සාස්ත්‍ර දෘෂ්ටියේ වැටෙනවා. ආත්ම නැත කියලා උත්තේ දෘෂ්ටියේ වැටෙනවා. ওই දෘෂ්ටි දෙක ලෝකෙයි තියි. ඔන්න ඔය අන්ත දෙක ඉස්සෙල්ලාම අත්හැරලා හිටන් ඒතේතේ උභව අන්තෝ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අපි සම්බුද්ධා මම මේ යථාබෝධිය ලැබුවේ. ඔය අන්ත දෙක අත්හැරලා මාධ්‍ය ප්‍රතිවදාව තුලින් තියා විග්‍රහ කළ දුන්න ධර්මයේ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ඉතලම ලෝකෙට දේශනා කළේ. ඉතින් ඔකේ තේරුම් ගන්න ඕනේ දුරු කරගන්නේ කොහොමද? ඇත්ත දැකලා දුරු කරන්න අමහන්තිය නෑ දෙයක් නෑනේ. ඔක දැක්කම ඉතින් ආයි දිරු වෙන්නේ කොහොම? ආත්මය කියලා ගත්තේ දෘෂ්ටිය කියලා හේතු බලත ඔය දාම බල ඇහුවන. ඒ නිසා කියන බලහලම ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න කියේ. නැත්නම් කාර්ය ප්‍රඥාව තියෙන්නේ ලෝත්‍රා බුදු පියාණන් වහන්සේට ලැබිට අනාවරණ ඥානී යථාර්ථයේ වෙන්නපු එක තව කවුරුද පුළුවන්කම තියෙන්නේ? ඒක අහගත්ත ශ්‍රාවකෙක් ඒ අහගත්ත එක කියනවා මිසක් අහගෙන තේරුම් ගත්ත එක කියනවා මිසක් නැතුව කොහොමද කෙනෙකුට ඔබ ගෝචර වෙන්නේ? ඒක සර්වඥ ගෝචරයි මුලදී ශ්‍රාවකයන්ට ගෝචර වෙන්නේ කියා දුන්නාට පස්සේ. ඒ ශ්‍රාවකයාගෙන් අන්තිම ශ්‍රාවකයා ඕක කියා දීලා දවසේ අත්දැරලා දැල් නැතුව ගියාට පස්සේ නැවත ලෝත්‍රා බුදු වහන්සේ නම ලෝකේ පහළලා ඥානවන්තීන්ට ඔය ධර්මයේ කියා දුන්නාට පස්සේ තමයි ආයි ගෝචර වෙන්නේ පරම්පරාවෙ ඉන්න එක. එදැයින් පස්සේ ආයි මාර්ගඵල ආවි සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් තත්ත්වෙට ආයි ලෝකෙ පහළ වෙන්නේ නැහැ. එන යම් කෙනෙක් ඔබ දැක්ක ශ්‍රාවකයන් වහන්සේනාවක් ඉන්න තාක්කල්, උන්වහන්සේ කියන තාක්කල්, අහගන්නා ඉන්න තාක්කල් ඔය ටික තේරෙනවා. තේරෙනනම් ආත්ම දෘෂ්ටිය දුරු කරන්න අවුතියෙන් කරන්න දෙයක් නැහැ. සත්‍යය දකිනකොට දෘෂ්ටිය දුරු වෙලා යනවා. අන්න ඒකයි ක්‍රමී. එන ඕක හැරුණාට පස්සේ විතිකිච්ඡා ඔක්කොම දිනේ ඕකේ. මොකද්ද විතිකිච්ඡා කියන්නේ? කාංකහා විතිකිච්ඡා. කාංකහා කරනවා කියලා වචනයක් තියෙනවා ඉතින් සැකේ කියලා ඔකලා අපි කියනවා. අද ලෞකික වශයෙන් මිලෝ වෙන අද ඇල්ල තියෙන අර්ථයෙන් සැකේ කිව්වට ඔබ තේරෙන්නේ නැහැ. ওই සංයෝජන වල සැකේ කියලා කිව්වේ ඕක සැකේ කියන එක නෙමෙයි. අද සැකේ කියන්නේ වෙන එකක්. මට නම් සැකයි මේක කොහේ මගුල ගිහිල්ලා ආවද දන්නේ නැහැ. රස්සාවන කියලා ගියා ගිහිලා රෑවිලා ගෙදරා. ඒක සැකේය. මේ මිනිස්සුя ගිහිල්ලා දැන් ආවා ඕල් ටයිම් කරනවා කිය කිය ඔක කොහේ මොන මගුල ගිහිල්ලාවත් දන්නේ ගෑනේ සැක සැක කර. ඒක අසැකය. මේක ඉතින සල්ලි ටිකක් කොල්ල අරන් ගියාද වෙන එකෙක් අරන් ගියාද දන්නේ නැහැ. ඒක අසැකය. මේ ගහක ගෙඩියක් තියලා ඒක කලයන් ගියා. අරූගෙන් ඉත කලයන් ගියාද මූ කලයන් ගියාද දන්නේ නැහැ. සැකයි. කොහොම සැක කතාවක් දිනම් ලෝකෙ. ඔය කියන සැක කතාව නෙමෙයි මේ සංයෝජන කියන්නේ. අපි හිතන්නේ සැකේ කිව්වහම ඔන්නෝම එකක්. මේක තමයි අද ලෝක භාවිතා සැකේ. විතිකිච්ඡා කියන්නේ මොකක්ද? අහපුවා සැකේ කියනවා. ওই සැකේ නැතිනම් සෝවාන් වෙන උඩ කියනවා. ඉතින් ওই જાති සැකකාරද නැති වෙලා තියෙන්නේ. මොකද න්‍යාය ධර්ම. ওই කෙනෙක් ඉඳලා අනාවරණ ඥානියක් තියෙන්න බෑ. ওই සැකේ නැති වෙන්නේ. වෙච්චදී, කෙච්චදී, Taman දැක්කේ නැතිදී සැක නැතුව එහෙම දැනගන්න නෑ. අනාවරණ ඥානයකදී ලෞත්‍රා බුදුන් වහන්සේ නැහැ කරන්න පුළුවන් අනික කෙනෙකුට වෙයි. උන්වහන්සේලා කවදාවත් හැකියාවක් එහෙම එකක් නැත්තේ අනාවරණ නිසා. වෙච්ච සිද්ධියක්, කෙච්ච සිද්ධියක්, වෙච්ච දෙයක් අමුතුවේ කවුරුවා කියා දෙන්න දෙයක් නැහැ. නැව ලෝකයාට ධර්ම දේශනා කරන න්‍යාය ධර්මයක් තියෙනවා. ඒව අහලා ප්‍රශ්න කරනවා. නැතු උන්වහන්සේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ලෝකේ යමක් වෙච්ච හැටි උන්වහන්සේ දන්නවා. දැනගන්න පුළුවන් එහෙම ඥානයක් තියෙනවා. එහෙම නැති කෙනෙකුට ඔය කියන જાතිය සැකේ නැති වෙන්නේ නැහැ. මොගලම මහරහතන් වහන්සේ මොකද බබි තව ඈත හොයන්න කිලෝර හොයන්න කියලා කිව්වේ. ඔය කියන සැකේ නයි තරක් තිබුණා. සෝවාන් ඉච්ඡාම යන සැකියක් කියලායි කියන්නේ. රහත් වෙලා දැල්ල නැහැ නේ. ධිකලතක් වක්කල හැනි බුදුරන් වහන්සේ ආපහු ගත්තා කියන දින හතක් තිස්සේ හොයන්න ගිය ගමන. මොනවද හොයන්න යන්නේ? මොකද ඔහොම සැක තියෙන ඔය සසල ගමන ඒවා නෙමෙයි ඒක සංයෝජන සැක නෙමෙයි ඔය කියන්නේ. ඔය වෙනස් දෙයක් මේ ලෝකේ පැවැත්මේදී ස්වාමීනි ඔබ වහන්සේ ළඟ ඉන්නකොට මට මේ තිබෙන්නා වූ බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය, මේ චිත්ත ප්‍රසාදය මෙතනින් අහක් වෙලා හිටන් ඇත්තල්ට යනකොට, අත්තල්ට යනකොට, ඒ වගේ කලවීදියට යනකොට ඒ මට අහලකව මතකෙවත් නැහැ කියලා මහානාම සාක්‍ය කුමාරයා සෝවාන් ඵලයට පත්වෙච්ච මහා නාම සාකේමාරය බුදුරයන් වහන්සේට කියනවා. ඒ වෙලාවේදී මම මේ මිනිසුන්ට බයි නැහැටි. මිනිසුත් එක්ක කටයුතු කරනකොට ඇති වෙන විස්තිත්‍යතාවයන් දැක්කහම මේ මොහොතක මම මළොත් එහෙම අපායයි කියලා මට බය හිතෙනවා. කියලා බුදුරයන් වහන්සේට ඇවිල්ලා කියනවා. සැකයි නැ අපායයි දන්නේ නැහැ කියලා. අපායයෙන් සදාහරම නිදහස් වෙලා ඉන්න සෝවාන් පුද්ගලයාත් මං අපායයි දන්නේ නැගේ ස්වාමීන් වහන්සේ බය හිතෙනවා කියලා බුදුරයන් වහන්සේට කියනවා. මහානාම බය වෙන්න එපා, මහානාම බය වෙන්න එපා. කවදාත් ඒක වෙන්නේ නැහැ. වෙන්න හේතු නැහැ ඔබට. කියලා බුදුරයන් වහන්සේ යනවා. නමුත් දෙවෙනි වතාවත් ඇදින් කිව්වා. බුද්ධ වදිනේ දෙවාරක් කියලා තව තුන්වෙනි වතාවත් ඇදින් කිව්වේ. ඔය කියන જાතිය සැකේ තිබුණා. නැන්නද පළවෙනි වතාවෙන් ඉවරයි. ආය ගහන්න දෙයක් නැහැ. බුදුරයන් වහන්සේලා ආය කියන්න දෙයක් නැහැ. ඒ කතාව. වතාව තුනක් කියලා බුදුරයන් වහන්සේලා මහානාම අර පේන සල්ගත් දෙකේ මම කිව්වොත් ධර්මාභෝධයක් ලැබිලා තියෙනවා කියලා. සල්ගත් දෙක 100ක් අවුරුද්දා නිර්වාදිත ජීවත් වෙනවා. මිනිස්සිය ගැන කවර කතාවද මේ කියන්නේ? දැන්වත් විශ්වාස කරන්න ඕනේ. ඔය තුන්වෙනි වතාව කර වශයෙන් නිහලුනේ. එනම් බුදුරයන් වහන්සේ කෙරෙහි සැක නැහැ, ධර්මයේ කෙරෙහි සැක නැහැ, සංඝයා කෙරෙහි සැක නැහැ, ආදිවාසී කියන වචනේ ගත්තම බුදුරයන් වහන්සේ කියපු කියමන ගැන සැකයි තියන්නේ දෙවෙනි වතාවෙත් ඇවිත්. පල්ලිසරි ධර්ම දේශනාව කරලා කිව්වනේ මහානම් බය වෙන්න එපා, ඔය යන්නේ අපායි. එහෙම හේතුව බර නැහැ. දෙවෙනි වතාවේ බුදුරයන් වහන්සේ ගැන මේ විශ්වාස කරලත් නැහැ. එදා කිව්ව වචනේ විශ්වාස කරලත් නැහැ නේ. ඕකර සැක කියනවනම් හරියනවා. ඒක විමර්ශනේ. විමර්ශනේ කරන්න බුදුරයන් වහන්සේ අවස්ථාව දුන්නා. ඒක නෙමෙයි සැක කියන්නේ. ඔය සැක කියන්නේ ලෝක සත්‍යයද සැක කරනවා කියලා කියන්නේ. විමර්ශනේට ලක් කරලා ඉඳන් කතා කරනවා. හො වෙනවා. ඒක රද ලෝකේ සැක කියන වචනේ කියනවා. ඕක විමර්ශනේ කළ යුතුයි. විමර්ශනේ කර කර තමයි Tamanට අවබෝධය කරා ඉන්න ඕනේ හොයන්න ඕනේ. ඊ අද ලෝක සම්මතිය සැකයි කියන එක වෙන වචනයක්. විතිකිච්ඡා කිව්වේ ඕක නෙමෙයි. ඒක ඊට වඩා ගැඹුරු වචනයක්. නමුත් ඕකේ අර්ථය අද හැඟවිලා තියෙන්නේ. විතිකිච්ඡා පාපයක්. විතිකිච්ඡා කියන්නේ නීවරණයක්. විතිකිච්ඡා කියන කරට නිවන් තියා ධානයක් ලබන්නත් බෑ, වින් කරගන්නත් බෑ. යහපත් මගක් පොඩ්ඩක්ව වඩාගෙන ඉලවයි විතිකිච්ඡා නීවරණේ තියෙන කෙනා. කාංකා විතිකිච්ඡා වචන දෙකක් තියෙනවා ඔබට. කාංකා යම් තැනකද විතිකිච්ඡා එතන. ක අංක ඔකේ විනිරුක්තිය නැති නිසා පොතේ නැති නිසා ඔක හොයන්න බෑ මොකද්ද කිව්වේ කියලා. ක අංකා කියන එකයි කාංකා කියන්නේ. අංක කියලා කියන්නේ අපි යම් කිසි ලකුණක් දෙනවා යමකට. ලකුණ දෙන්න කැමති නෑ, ගණන් ගන්නේ නෑ. ගණන් ගන්නවා කියන්නේ ලකුණක් දෙනවා. ගණන් ගන්නේ නැත්නම් යම් කිසි දෙයක් ලකුණක් දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ ගණන් ගත්තේ නැත්නම්, ධර්මයේ ගණන් ගන්නේ නැත්නම්, සංඝයා ගණන් ගන්නේ නැත්නම්, බුද්ධයේ කංකති, ධම්මයේ කංකති, සංඝයේ කංකති කියන්නේ ඔන්න ඔබට. ඇයි ගණන් ගන්නේ නැත්තේ? කවුද මේ පෞද් ගෞතම කියලා ගණන් ගන්නේ? පොරට මහණිජේ කිද කොහෙද ගිහිල්ලා? මොකක් හරි මගුලක් වෙලා ඇති, ගෑණි තරහ වෙලාද කොහෙද ගිහිල්ලා? කොහොම කියනා ඒ කාලේ තීරියා. ගණන් ගත්තේ නැහැ. ඔය දොළුවන් දන්න කටුමු කරිකම නම් තියෙනවා. ඔය පිස්සු කතා. අපිට වැඩක් තියෙනවා ඒ වෙන්නේ. අපි ඇයි යන්නේ? ධර්මයේ ගණන් ගත්තේ. ඔය බිම් බලාගෙන බිමට සවාගෙන යනවා කම්මැලියෝ. කවුද ගණන් ගන්නේ? හාමුදුරුවෝ. අන්න බුද්ධයේ කංකති, ධම්මයේ කංකති, සංඝයේ කංකති කියන්නේ ඔන්න ඕකට. ඕක තියෙන කෙනා මොකද කරන්නේ? කවදාවත් සත්‍යය යන වග දේශනා කළ බුදු පියාණන් වහන්සේ ගණන් ගත්තේ නැත්නම්, ඒ සත්‍ය මාර්ගයේ පිනව ධර්මයේ ගණන් ගත්තේ නැත්නම්, ඒ මග අනුගමනය කරලා ඒ ප්‍රතිඵල ලබන උත්තම සංඝ රත්නයේ ගණන් ගත්තේ නැත්නම්, එහෙම මිනිස්සියෙකුට පුළුවන්ද ඒ බඳු මගක් අනුගමනය කරලා යහපතක් කරගන්න? ඔහුගේ කටහිත ඔක්කොම වැතික්‍රමණය වෙනවා, යථාර්ථයේ පිහිටන්නේ නැහැ. කටහිත ඔක්කොම ලෝකයේ කුණුබඩුවල් වලට දුගදී වැත්තට. ඔහු කරන කියන හිතන යමක් තියෙනවා නම්, ඔය කියන ධර්මයෙන් පිටස්තර වෙලා ගණන් ගන්න නැතුව කරනවා නම් ඔහු මොකද්ද ගණන් අරගන්නේ? ඇයි ගණන් නොගත්තේ? ඔහුට කාමී නීචකාමී ඔකට වලා වරිනවා. ඔහු ඒකයි ගණන් ගන්න. ඒකයි බුදුන් ගණන් ගත්තේ නැත්තේ. ධර්මයේ සංගය ගණන් ගත්තේ නැති විතරාගී වෙන්න කැමති නැහැ. තරාගී ගණන් ගන්නේ. විත දෝෂී වෙන්න කැමති නැහැ. තදෝෂිත්තේ නැහැ. එක 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 ගහ ගන්න එක, මරා ගන්න එක, කපා කොටා ගන්න එක ඒක හරි වටිනවා. ඒක තමයි හිතේ තියෙන දුක්කමට. අවිද්‍යාව දුරුකලා යන එක වටින්නේ නැහැ. විද්‍යාවෙන් බහැගෙන, අවිද්‍යාවෙන් බහැගෙන මේක මොට වෙලා ලෝකෙම හොදයි කියහෙනම් මේකෙම කුලල් කා ගන්න එක ලොකුයි. එහෙනම් ඔක කටයුතු ධර්මයෙන් අහකෙච්ච විතිකිච්ඡා විකෘති කටයුතු තියෙන්නේ උට. ප්‍රකෘති කටයුත්තක් නම් බුදුන් ගණන් ගත්ත කෙනෙකුට, ධර්මයේ ගණන් ගත්ත කෙනෙකුට, සංඝයා ගණන් ගත්ත කෙනෙකුට සැක නැතුව අන්නේ කාර්යයේ සැක නැ කිව් එකයි. ඔව් විදිකිච්ඡාවෙන් තොර වෙලා ප්‍රකෘති කටයුත්තල වහිනා මොකද්ද ප්‍රකෘතිය නම් නිවන. නිවන සඳහා යම් කටයුත්තක් කළ යුතුද මං ඒ කටයුතු කළ යුතුයි කියලා ධර්මාවෝධිය අපි දැන් බලන් බහිනවා. ඔහුට විදිකිච්ඡා නැහැ. ඔහුට දින ප්‍රකෘති කටයුත්තේ දැන් පටන්. ඒ ගණන් ගන්න නැති දෘෂ්ටිය නිසා, ගණන් නොගන්න දෘෂ්ටිය ඔහුට නැති නිසා කවදාවත් විදිකිච්ඡාවක් නැහැ. සෝවාන් උතුම් පටන් කිව්වොත් ඕකයි. ලෝකයාද හැකේ කියන්නේ වෙන එකක්, ඒක නෙමෙයි ඔය කිවි. සත්‍යය දැක්ක කෙනා, ධර්මයේ දැක්ක කෙනා බුදුන් තරම් ගණන් ගන්න උත්මේක ලෝකයාට තව නැහැ. ඒ ධර්මයේ තරම් ශ්‍රේෂ්ඨත්වයෙන් පළවෙනි තැනට සලකන දෙයක් ලෝකේ තව නැහැ. ඒ මග අනුගමන සංඝ රත්නයේ තරම් වටිනා මගක් පිළිපදින සැනසුමක් ලබා ගන්න මාධ්‍ය හරවත් දෙයක් වෙන උත්තරම විදිහ තව ලෝකේ නැහැ කියලා දැකලා ඉවරයි. ওই දිහා පළවෙනිින් ටිකක් ලෝකේ නැහැ සෝවාන් වෙච්ච හැම වෙලාවෙම ওইදී දකින්න. එයා කාංකති නැහැ දෙන් විදිකිච්ඡා නැහැ. අන්න ඒකයි ඔය කිව්වේ. එනේ ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් තමයි ලෝකේ සාරායි කියන දෘෂ්ටියේ ඉන්නේ. ඔන්න ඒ ආත්ම කියලා ගන්න ටිකක් ලෝකේ නැහැ කියලා මේ බුදුදහම අහලා දැනගත්ත කෙනාට එහෙනම් ලෝකේ ඇතුලේ සාරාත්‍යයක් නැන්නම් මම මොනවා හොයන්නද ලෝකේ? කවුරු වෙන්නද? කොයි තත්ත්වෙටපත් වෙන්නද? කුමක් හොදයි කියන්නේද? වැඩක් නැහැ. අසාරයි. දැකලා ඉවරයි. උත පරාමර්ශණය කරන්නේ මොනවද? ලෝකේ කවුරු හරි වෙන්නද? ලෝකේ කොතන හරි තැනක් ගන්නද? මට මොකද ලෝකේ තැන? මට කවුරුවත් දෙලා වැඩක් නැහැ. ඇත්තට වටිනා දෙයක් ලෝකේ නැහැ. දෙවෙනි දෙලා ඉවරයි ලෝකේ. එන උත පරාමර්ශණය කරමින් ලෝකේ පස්ස යන වැඩ පිළිවෙලකින් හිත බඳ ගන්න බැහැ. එතෙන් පටන් එහාට. මට කවුරු වෙන්නද? සාක්විති රජේලා මොකද මොනවා කරන්නේ? සාක්විති රජ කියන්නේ මේ ලෝකේ කුණක් නේ. ඕක දැකලා ඉවරයි. ඒ නිසා කියනවා සාක්විති රජකමට යම් සාක්විති රජකමක් ඇත්නම් ඒක කලාවෙන් කලාවටත් මේ සෝවාන් ඵලයේ ලැබුව කෙනාගේ ඵලයේ කලාවෙන් කලාවකට වටින්නේ නැහැ කියලා පින්න ඔබතුමා දන්නවා. සෝවාන් පුද්ගලයා දකින්නේ එහෙම එකක්. ලෝකයා සාක්විති රජකම කියන්නේ ඉහළම සම්පත්තිය. මනුෂ්‍ය ලෝකෙදී ඒක කලාවෙන් කලාවා කියන්නේ 15 වෙනි 15 කොනසක්වත් වටින්නේ නැහැ. කලාවෙන් කලාවා කිය 15 වෙනි කොනසකින් 15 වෙනි කොනසක්වත් වටිනාකමක් දකින්නේ නැහැ. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා මේ ධර්ම අවබෝධය ලැබුණා. මොකද හේතුව ආත්ම දෘෂ්ටිය ඉවරෙච්ච කෙනාට ලෝකේ සාරයි කියන පැත්තක් පෙන්වන්න දෙයක් නැහැ. කවුරු වෙලා ඉන්නේ හොඳයි කියන්නේද? ඔය අවබෝධය ලැබෙනවා. ඒකයි ඒ කාරණය. ඉතින් ඒ ආකාරයෙන් සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙන්නේ ප්‍රඥාවෙන් ධර්මාවෝදී ලැබීමත් එක්කලා. ඕකර කියනවා දර්ශනඥානෙ පහළනවා සෝවාන් ඵලයටපත් උනා කියලා.